ගරු චන්දිමීරක්කුඩි මැතිතුමාට මිනිත්තු 10ක් කාලයක් තියෙනවා.
ගරු නියෝජ කතානායකතුමනි, 2002 අංක 33 දරන
කණිත ප්ලේස් මූලාසනයේ සඳහා ගරු මන්ත්‍රීවරයෙක්ගේ නමක් යෝජනා කර.
කතානායකතුමනි, මූලාසනයේ සඳහා ගරු ගාමිණී වළේබොඩ මන්ත්‍රීතුමා නමම යෝජනා කරනවා.
ඒ යෝජනා විශ්ය කරනවා. ගරු ගාමිණී වළේබොඩ මන්ත්‍රීතුමා මූලාසනයට.
මන්ත්‍රීතුමා කතා කරන්න.
ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත යටතේ රෙගුලාසි නිවේදනය කරමින් ගැසට් පත්‍රය සම්බන්ධ සාකච්ඡා කිරීමට ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. ගරු මුලාසනාවට මන්ත්‍රීතුමනි, මේ කියන දේවල් සහ වෙන දේවල් එක්ක සංසන්දනය කරනකොට මොන පැත්තටද මේ යන්නේ කියන එක පිළිබඳව මට ප්‍රශ්නයක් ඇති වෙනවා. මන්ත්‍රීතුමාගේ කතාවේදී ඇමතුමාගේ කතාවේදී එතුමා කියා හිටියා රුපියල් 37ට ගන්න ඒකකය අඩුවේ යුතුයි කියලා. අඩුවේ යුතුයි කියලා ඇමතුමනි අපි ඒක පිළිගන්නවා. නමුත් අඩු කර ගැනීම සඳහා ඔබම කියනවා ටෙන්ඩර් කරෝතින් කැඳවන්නේ ඇවිල්ලා තිබුණේ 50ට ඒ වගේ ගණන් වලට කියලා. ගිය අවුරුද්දේ දැන් ටෙන්ඩර් කරෝතින් ඒ වගේ ගණන් වලට එන්නේ කියලා. දැන් G2G ක්‍රමය යටතේ අදානිත් එක්ක මේ ගත් කහපු ගිවිසුම යටතේ තමයි 8කට රුපියල් 24කට විකුණන්න හදන්නේ. ඒ රුපියල් 24කට විකුණන්න එකඟ වෙලා තියෙන එක ගත්තේ G2G ක්‍රමය යටතේ නම් දැන් ඔබතුමා යෝජනා කරන සංශෝධිත පනතට අනුව අන්සොලිසිටඩ් උත් නැහැ, G2G ත් නැහැ. එතකොට ප්‍රායෝගිකව මිල අඩු කර ගැනීම සඳහා වූ වැඩපිළිවෙල තනිකරම ෂට් අවුට් කරන්නද ඔබ මේ ගෙනෙන සංශෝධිත පනතෙන් බලාපොරොත්තු වෙන්නේ කියන එක මට තියෙන ප්‍රශ්නයක්. ඒ වගේම කරු ඉතින් මම කතා කරාට පස්සේ ඔබතුමා හරි ඔකේ කියන්නේ.
ගරු අමතිතුමා,
I want a clarification. ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, මම හිතන්නේ ඔබතුමා වැරදියට මගේ කතාවේ කොටසක් විතරයි අල්ලගත්තේ. මම ගෝ පහුගිය අවුරුද්දේ ටෙන්ඩර් කරාම රුපියල් 55යි 60යි ආවේ. මේ අවුරුද්දේ දවස් 3කට 4කට ඉස්සෙල්ලා ටෙන්ඩර් කරාට පස්සේ අපිට රුපියල් 24 25 ඇවිල්ලා තියෙනවා. ඒක වෙන්න නම් අපේ රටේ ආර්ථික ස්ථාවරභාවයක් එන්න ඕන. ඒ ස්ථාවරභාවයත් එක්ක ටෙන්ඩර් එකේ හොඳ මිලක නම් එයි. හැබැයි ඒ අතරතුර ආයෝජකයෝ ගේන්න වෙන අපේ පද්ධතිය කරගෙන යන්න. ඒකට ගේන්න පුළුවන් ආයෝජකයෝ ගේන්න වෙන්නේ අපිට මහා පරිමාණ ආයෝජනය කරන්න පුළුවන් පිරිස්. ඒක ගැන කිසිම විවාදයක් නැහැ කරු ඇමතුම නේද? ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි ඩෙට් රීස්ට්‍රක්චරින් වල අවසාන අදියරට ඇවිල්ලා කියලා ඔබතුමා කියනවා. අපි බංකොලොත්භාවයෙන් මිදුණා කියන නිවේදනය කරන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා කියලා කියනවා. එහෙමනම් දැන් එවන් රටක අපිට ඕපන් කම්පිටිටිව් ටෙන්ඩර් එකක් යනවා නම් ඒ සඳහා අවශ්‍ය කරන මූල්‍ය පහසුකම් ලබා ගැනීමේදී ලබා ගෙවිය යුතු පොලිය අඩු වෙනවා නම් අපිට මීට වඩා සහනදායක පදනම මත අප වෙත ආකර්ෂණය වෙන ආයෝජකයන් ඉන්න පුළුවන්. ඒ වගේම දැන් මේ තත්ත්වය යටතේ දැන් ඔබතුමාම කිව්වා කලින් ආපු උදවියගේ ප්‍රශ්න සම්බන්ධව 16ට 18ට ආපු අය ප්‍රශ්නවලට මැදිහත් වුණාම ඒ අය ඇමතිවරයා හම්බ වෙලා ජනාධිපතිවරයා හම්බ වෙලා සාකච්ඡා කරා, සමහර අයට සහන දුන්නා, සමහර අයට සහන දුන්නේ නැහැ. ඉතින් ඒ වගේ
වැරදි
සමාජගත කරන්න එපා කරුණාකර මන්ත්‍රීතුමා. සමහර කට්ටියට දුන්නා, සමහර කට්ටියට දුන්නා නැහැ. ගිවිසුම් අත්සන් කරලා කාලයක් තිස්සේ කරගෙන යන කට්ටියට අපිට දෙන්න විදියක් නැහැ. මොකද ඔවුන්ගේ ප්‍රතිලාභය හොයලා ඉවරයි. ආයෝජනයේ ප්‍රතිලාභය පළවෙනි අවුරුදු 3-4 ඇතුලේ. හැබැයි ගිවිසුම් ගත වෙලා ව්‍යාපෘති කරන්න බැරුව නැවතිලා හිටපු සියලු දෙනාටම ඒ අපි අරගෙන දුන්නා, අපි ඇඩ්ජස්ට්මන්ට් එක කරලා දුන්නා. ඔබතුමා කියනවා ඒ කණ්ඩායමකට ගිවිසුම් ගත වෙච්ච ගිවිසුමේ ගතවීමේ ප්‍රමාණතාවය මත දුන්නා කියලා. දැන් මේ මොහොතේ එන කණ්ඩායමට ඇයි ඔබතුමාලට බැරි ෆෝමියුලා එකක් හදන්න දැම්මම? ඇමතිවරයාට තීන්දු ගන්නවත්, කැබිනට් එකට තීන්දු ගන්නවත්, මොකද අනිවාර්යයෙන්ම අපේ
ආර්ථික ස්ථාවරය විනාඩි දෙක කාලයක් තියෙනවා ඔබතුමාට. විනාඩි දෙක කාලයක් තියෙනවා.
මේ මගේ මම නෙමෙයි, මගේ කතාව එතුමාට දුන්නා.
ඒ තප්පර 30 එකතු කළා.
තප්පර 30 නෙමෙයි, එතුමා විනාඩි 5ක් විතර කතා කරා. ගරු මුලස්රට මන්ත්‍රී මට මම විනාඩි 4යි මම පටන් ගත්තේ 2:04ට මට විනාඩි 10ක් තියෙනවා. මම මේක වෙලාව බැලුවා ඔබතුමා නගිනකොට.
මුලින්ම මැදිරියට මම මෙතනත් ඔරලෝසුවක් බලාගෙන මං කියන්නේ.
ඒක තමයි මම මේ විනාඩි 4යි කතා කරේ. දැන් ගරු මුලාසනාට මන්ත්‍රීතුමනි මම ඔබතුමාට යෝජනා කරන්නේ දැන් මෙතුමා කියනවා ගිවිසුම් ගත වෙච්චේවට ප්‍රශ්නයක් නැහැ කියලා. බා කරන්න අමාරුයි කියලා. හැබැයි දැන් ඔබතුමාගේම ආයතනයේ පෙට්‍රෝලියම් එකේ ලුබ්‍රිකන්ට් එකට අවුරුදු 20ක ගිවිසුමක් ගත වෙලා තියෙනවා. ඒ ගිවිසුමට අනුව අවුරුදු 20ක් ඇතුළත පෙට්‍රෝලියම් එක ගන්න ඕන ලක්ෂ 5ක්. ඒ වගේම පෙට්‍රෝලියම් එකේ ස්ටේෂන්ස් වල ස්ටේෂන්ස් වල සප්ලයි කරන්න පුළුවන් ඒ ලුබ්‍රිකන්ට් එක පවණයි කියලා. නමුත් අද ඔබතුමා තීන්දුවක් අරගෙන තිනවා අනිකුත් ඕන කෙනෙකුට සප්ලයි කරන්න පුළුවන් ඕනම ස්ටේෂන් එකකට. හැබැයි මේ ආයෝජකයාට පෙට්‍රෝලියම් එකට සීපීසී ෂෙඩ් වලට ඇරෙන්න අනිකුත් කට්ටියට සප්ලයි අනිකුත් ෆිලින් ස්ටේෂන් වලට සප්ලයි කරන්න බෑ කියලා. ඉතින් මේ තත්ත්වයට තේ අපි කතා කරනවා ආයෝජකයාගේ කොන්ෆිඩන්ස් ආයෝජකයාගේ විශ්වාසය තහවුරු කර ගැනීම සඳහා වැඩපිළිවෙල. නමුත් මුලාසනාට මන්ත්‍රීතුමනි ආයෝජකයා ලංකාවට ඇවිල්ලා ආයෝජනය කරපු BOT ප්‍රොජෙක්ට් එකක තනිකර විශ්වාසය නැති කළා. ජනාධිපතිතුමා හම්බුනාම ජනාධිපතිතුමා පිළි අරන් තිනවා මේ මේ කර්මාන්ත ශාලාව විවෘත කරලා තියෙන ජනාධිපතිවරයා අගමැති හැටියට. නමුත් ආයෝජක විශ්වාසය එක පැත්තකින් ඔබතුමාම නැති කරනකොට කියනවා කිවිසුමක් තියෙනවා නම් අපිට වෙනස් කරන්න බෑ කියලා. අනිත් පැත්තෙන් ඔබතුමාම කියනවා මට ඕන දේ වෙනස් කරන්න පුළුවන්. ඉතින් මේ මෙන්න මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අපිත් කියන්නේ දැන් මේකෙම තියෙනවා දැන් ඔබතුමා බලන්න මේ මේ ගැසට් පත්‍රේ ඩොලර් මිලියන 2ක් එතන අපහැදිලිතාවයකුත් තියෙනවා ඩොලර් මිලියන 2ක් අවුරුදු 20කට. එතකොට ඒක අවුරුදු 20කටම ඩොලර් මිලියන 2ද එහෙම නැත්නම් අවුරුද්දකට ඩොලර් මිලියන 2ද? ඩොලර් මිලියන 2ක් ගෙවුවට පස්සේ අවුරුදු 20කට ලයිසන් එක ලැබෙනවා කියලා. එතකොට ඒක අවුරුදු 20කට නම් අවුරුද්දකට අවුරුදු 20ටම නම් කඩේ කියන්න පුළුවන් නම් මොකද අපහැදිලි මේ ගැසට් එක මට තේරෙන සිංහලෙන් නම් ඔව් ඒ ඒ ඒ ගැසට් නිවේදනයට අනුව ගරු මුලසොන් මන්ත්‍රීතුමනි එහෙනම් අවුරුද්දකට මිලියන රුපියල් මිලියන 300ක් විතර තමයි ගෙවන්න තියෙන්නේ. පහුගිය අවුරුද්දේ පෙට්‍රෝලියම් එකේ ලාභය පමණක් බිලියන 88යි. 2016 මම ඉන්නකොට බිලියන 62යි. ඊට පස්සේ කාලේ විවිධ හේතු මත පාඩු වෙලා තිනවා. ඉතින් බිලියන 88ක් ලාභ ලබන ආයතනයක් මම පිළිගන්නවා. දැන් තව ආයතන හතරකට දීලා තිනවා. ඒක එතකොට හතරට බෙදෙන්න ඕනේ. එතකොට ඇවරේජ් එකක් ගත්තොත් බිලියන 20 ගානක ලාභයක් ලබන ආයතනයක් කිසිම ආයෝජනයක් නැතුව රටට ගෙවන්නේ රුපියල් මිලියන 300ද? ඉතින් මෙන්න මේ වගේ අපිට විනිවිද පෙනෙන ආකාරයට කටයුතු කරන්න අවශ්‍යයි. අපි ආයෝජකයන් සෑහීමකටපත් වෙන්න කටයුතු කරන්න ඕනේ. එක පැත්තකින් රටේ ජනතාවට අවසාන පහසුකම් ලැබෙන ආකාරයට ජනතාවට පහසුව ලැබෙන ආකාරයට ජනතාවට ඒ මේ පහසුකම් අත්විඳින්නට හැකියාව ලැබෙන ආකාරයට තමයි සියලු නීති ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ සඳහා තරගකාරීත්වය ඇති කරන වාතාවරණයක් වෙනුවෙන් නම් මේ පනත් ගේන්නේ අපි ඒකට එකගයි. නමුත් එහෙම නැතුව
ඔබතුමාට විනාඩි දෙක කාලයක් තියෙනවා. විනාඩි දෙක කාලයක් තියෙනවා.
එහෙම අපි එහෙම එහෙම දෙයක් නෙමෙයි නම් අපි කරන්නේ. ඒක ප්‍රශ්නයක්. ඒ වගේම මේ ගැසට් නිවේදනයට අනුව යම් කිසි කඩකිරීමක් කළා තියෙනකොට ඒ කඩකිරීම පිළිබඳ අවසාන තීරණය ගැනීමේ බලය අමාත්‍යාංශ ලේකම්ට පැවරෙනවා. ඒක අනුවතරමේ කමිටුවට පැවරෙනවා නම් එහෙම නැත්නම් උත්තර දෙන්න හැටි හැකි කණ්ඩායමකට පැවරෙනවා නම් ඒ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා අවසාන තීරණය. පුතනි පුද්ගලයෙකුට ලේකම්ට පැවරීමට තීන්දුව කරාම එතුමා පෞද්ගලිකව සෑහීමකටපත් කරන්න. මම කියන්නේ ඔක්කොම ලේකම්වරු ඔක්කොම රජයේ නිලධාරී එක මට්ටමේ කියලා. නමුත් මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක යම් කිසි තනි පුද්ගලෙක්ට ජනතාවට උත්තර දෙන්නේ නැති පාර්ලිමේන්තුවට තීන්දුවක් ගන්න බැරි ආකාරයට මේ පනත සම්මත කිරීම පිළිබඳවත් මේ ගැසට් නිවේදනය ඉදිරිපත් කිරීම පිළිබඳවත් මගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි අද මේ රටේ සිදු වෙමින් පවතින තත්ත්වයන් පිළිබඳව අපේ බලවත් කනස්සල්ල පළ වෙනවා. අපි මැතිවරණයක් එලිපිට ඉන්නේ. මේ මැතිවරණයක් තියෙද්දි පළාත් පාලන මැතිවරණය තියන්න බිලියන 10ක් ඉල්ලුවම රටේ සල්ලි නැහැ කිව්වා. අද මැතිවරණ ව්‍යාපාරය කරගන්න බිලියන 3.4ක් දීලා තිනවා කමිටු හදන්න කියලා සංවර්ධනය කිරීමට. ඒව දේශපාලන කමිටු. ඒ කිසිඳු කමිටුවක අනුමැතිය නැතුව අද මම ගිහිල්ලා ජනාධිපතිවරයා ගාවට ගිහිල්ලා ඉල්ලීමක් කරොතින් එතුමා මට සල්ලි දෙන්න සූදානමෙන් ඉන්නේ. ගමපිල මන්ත්‍රීතුමා ගියොත් ඔබතුමාටත් සූදානමෙන් ඉන්නේ. හැබැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට
දෙන්න තියෙන විමධ්‍යගත අයවැය මුදල ඉතිහාසයේ පළවෙනි වතාවට දීලා නැහැ. අද හාල් බෙදනවා ගමට ගිහිල්ලා පක්ෂේ ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරයා බෙදන තැන හිටගෙන ඉන්නවා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය නිමා වෙනවා.
අස්වැසුම දෙන්නත් මෛත්‍රීට આવතෙන් අස්වැසුම දෙන්නත් වරොන්දු වෙනවා. ඉතින් මේ ආකාරයට මේ ගෙන යන වැඩපිළිවෙලත් එක්ක ගරු ඇමතුමනි ඔබතුමාලා ඒ ගෙනෙන යෝජනා විනිවිද පෙනෙන ආකාරයට ක්‍රියාත්මක වෙනවා නම් ඉතාම හොඳයි. නමුත් අපි දකින්නේ ඔය කියන දේ නෙමෙයි වෙන්නේ. කියන දේ නොවීම තුළ මේ රටේ ඇතිවිය හැකි ප්‍රශ්න, ඇති වෙලා තියෙන ප්‍රශ්න අපිට අනුමත කරන්නට නොහැකි කියන්නේ.
බොහොම ස්තුති මන්ත්‍රීතුමා. ඔව් ඇමතුමා.
පිළිතුරු ලබා දෙන්න එතුමා මම හිතන්නේ හිටපු ඇමතිවරයා හැටියට අසත්‍ය තොරතුරු හුඟාක් කිව්වා. මට ඇත්තටම ඕනලා තිබුණේ කවුද හයිරැක්ස් එකත් එක්ක බලපත්‍රය අත්සන් කරපු පුද්ගලයා කියන්නේ. මම හිතන්නේ ඒකත් දැනගත් එකත් මම හොඳයි. ඒක ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, මේ හයිරැක්ස් කියලා සමාගමකට එක්තරා කාලෙකදී අපේ ලුබ්‍රිකන් CPC එකේ තිබුණ එක ලබා දීලා තිබුණා. එතකොට අපි පහුගිය අවුරුදු 3 බැලුවම මේක ක්‍රියාත්මක වෙලත් නැහැ, සපයලත් නැහැ ලුබ්‍රිකන් 0යි අපේ CPC ෂෙඩ් වල. CPC ෂෙඩ් වලට ඒකාධිකාරයක් තිබුණේ ගන්න ඕන හයිරැක්ස් එකෙන් හයිරැක්ස් එක විතරයි විකුණන්න පුළුවන්. ඒක නිසා CPC ෂෙඩ් වලත් නැහැ හයිරැක්ස් එක. එතකොට වෙන වෙන කට්ටියට ලුබ්‍රිකන් මාකට් එක ගොඩනැගිලා තිබුණා. එතන අපි තීන්දුවක් ගත්තා ඒ කට්ටියට තියෙන ගිවිසුම සංශෝධනය කළා. මොකද වුණත් ඇයි ලොකෝ උන්ට තියෙන විදිහට කරන්න බෑ කියලා. එතුමා එකක් වැරද්දක් කිව්වා. අපි සංශෝධනය කරලා මේ අනිත් කට්ටියට CPC එකේ විකුණන්න දුන්නා. ඒ කට්ටියට නම් විකුණන්න දුන්නේ නැහැ කියලා. අපි දුන්න ලුබ්‍රිකන් ලයිසන්ස් තියෙන 42ක් ඉන්නවා ලංකාවේ. ඒ 42ම දුන්න ඕනනම් CPC එක ඇවිල්ලා විකුණන්න. එතකොට මිනිස්සුන්ට පාරිභෝගික ගැන තෝරගන්න පුළුවන් මොකද්ද හොඳ එක, මොකද්ද අඩුවට තියෙන්නේ, ඒ කට්ටිය මිලට ගැලපෙනවා නම් ඒක කරන්න කියන එක. එතන අපි දෙන ඒකාධිකාරයේ කැඩුවා එක. දෙක අපි හයිරැක්ස් එකටත් කිව්වා ඔය කට්ටිය ඕනනම් වෙන ෂෙඩ් එකක් විකුණන්න, අපනයනය කරනවා නම් අපනයනයත් කරගන්න, CPC එක මත විතරක් කැපෙන්න එපා කියලා. ඒක ඕනනම් ඔබතුමා එතුමන්ලගේ සමාගමේ කට්ටිය ආවට පස්සේ කතා කරලා අහගන්න. ඒ හයිරැක්ස් එකේ ඒකාධිකාරය තමයි අපි නමත්වල ඉවරලා අපි කිව්වේ උන්ට එලියටත් විකුණ ගන්න, අපනයනයත් කරගන්න, ඕන්නම් ඒ කට්ටියට නම වෙනස් කරගන්න, ඕන්නම් සිපෙට්කෝ බ්‍රෑන්ඩ් එක නැතුව වෙන නමක් දාගන්න, ඒකත් දාගන්න කියලා. ඒ නිසා අපි ඒක විනිවිදභාවයෙන් කරලා තියෙනවා. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි දෙවැනි එක. දැන් මේ බලපත්‍ර ගාස්තු පිළිබඳව. ඔය බලපත්‍ර ගාස්තු තියෙන්නේ කනිද තෙල් ව්‍යාපාරයේ කිරීම සඳහා අවුරුද්ද 20කට දෙන පළවෙනි ලයිසන්ස් ෆී එක. ඔබතුමාලා කාටවත් කරන්න බැරි වෙච්ච දෙයක් මම කරා. බහුගිය අවුරුදු 20ෙම LIOC එකටවත් එහෙම බලපත්‍ර ගාස්තුවක් තිබුණේ නැහැ. අපි මේ අවුරුද්දේ ඉඳලා, පහුගිය අවුරුද්දේ ඉඳලා අපි හැම අවුරුද්දකම ඔය තියෙන ලයිසන්ස් ෆී එක තියෙන ගන්නකට අමතරව හැම අවුරුද්දෙම සිනෝපෙක් වෙන්න පුළුවන්, RM පාක්ස් වෙන්න පුළුවන්, LIOC වෙන්න පුළුවන්, යුනයිටඩ් වෙන්න පුළුවන්, කවුද පෙට්‍රෝලියම් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න හැම එක්කෙනාම අවුරුද්දකට ඩොලර් මිලියන 2ක ලයිසන් එකක් ගෙවන්න ඕන. ඒ ලයිසන්ස් ෆී එක පළවෙනි වතාවට LIOC එකෙන් අපි ගත්ත පහුගිය අවුරුද්දේ. නෑ, clarification is 2 million fees for the business, but every year annual license is again another $2 million. No, it's in the regulations. It's in the regulations. එතකොට 2 million ගන්නේ තව එකක් ගරු මන්තුමනි, මට ඔබතුමා නම් කියන්න එපා විනිවිදභාවය පිළිබඳව. මගේ අමාත්‍යංශයේ ඕනම තැනක ඇවිල්ලා අහන්න, නිලධාරීන්ගෙන් අහන්න විනිවිදභාවය කොහොමද කියලා. අපි නම් ෂෙඩ් දෙන්න ගියේ නෑ කාටවත්. එහෙන් මෙහෙන් එක එක හිතවත්කම් වලට, එක එක දේවල් වලට ෂෙඩ් දෙන එකත් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා තියෙනවා. එක ෂෙඩ් එකක් දීලා නැහැ පහුගිය අවුරුදු 2 මම අමාත්‍යංශේ බාරගත්තට පස්සේ. හැබැයි ඊට ඉස්සෙල්ලා හිටපු කට්ටිය ෂෙඩ් දීපු විදිය කොහොමද දුන්නේ, ඒවා කාටද ගියේ, ඒකනම් මාර විනිවිදභාවයක්. ඒ විනිවිදභාවය මම නම් දන්නේ වචන ට්‍රාන්ස්පරන්සි කියන එක දෙන්න ඕන වෙනම අර්ථයක් දෙන්න ඕන.
ස්තුතියි. මේ ළඟට මම හිතන්නේ මේ විනාඩි දෙකක් දෙන්න බෑ, කාල කල්පනා කරන්න.
හයිරැක්ස් සමාගම මම ඉන්න කාලේ ආපු එකක් නෙමෙයි, 2001 ෆෞසිය ඇමතුමාගේ කාලේ ඉඳන් දිගින් දිගටම තිබිච්ච එකක්. මම කියන්නේ මේ සමාගම ගිවිසුමකට මම අසං කරේ වෙන ගිවිසුමක්.
ඔව් ඇමතුමා.
ටර්මිනේෂන් I am not signed. No, you table the agreement subsequently that came into
hari mantrituma hari
me meka
na ilagada amathumata aaya welawa denna ena dan ape vivade pawath gana yanna wenna thiyena mantrituma na obathumata avasthawa deepawa da ilagada amathumata aaya welawak ganna me giwara wenna hita passe
මොලසාර මන්ත්‍රීතුමනි මේක ෆෞසි අමතුමාගේ කාලේ ඉඳලා ආවේ මම කියන්නේ ගිවිසුමට අනුව එතුමාට කටයුතු කරන්න තියුණා ගිවිසුම අනුව නමුත් ගිවිසුමට අනුව කටයුතු නොකිරීම තමයි මම හොයලා බැලුවා දැන් මේ ලංකාවේ ඒජන්ට් ඉන්නේ ඔබතුමාලගේ පක්ෂයේ සභාපතිවරේ මම එතුමාට කතා කරලා ඇහුවා චමින්ද වෙලේගම් මහත්තයා ඔබතුමාලගේ මේ පොට්ටු
ගරු මන්ත්‍රීතුමා මේ මේක මේ අනාවිතකට දීලා අපිට මේ
පනතට අදාළ දේවල් ශෙද්දීම පිළිබඳව යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක පැමිණිලි කරන්න මම විනිවිද මම දැනගන්න අහන්නේ දැන් ඔබතුමා කිව්වා අපේ පක්ෂෙ පොහොට්ටු පක්ෂෙ කියලා. ඔබතුමාගේ පක්ෂෙ මොකද්ද? ඔබතුමාගේ පක්ෂෙ මොකද්ද කියන්නේ? කියන්නකෝ පක්ෂෙ.
මේ 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 විවාදයේ දැන් මම හිතන්නේ මේ පණකට අදාළ නොවන විනාදයක් නිසා
මම ඊළඟට දැන් පක්ෂෙන් අයින් වෙලාද? දැන් පොදු ජන පෙරමුණෙන් අයින් වෙලාද? කියන්නකෝ. ඈ අනේ දෙන්න මයික් එකේ
වැදගත් මේක ශ්‍රේෂ්ඨ කියන මන්ත්‍රීතුමා කියන්නේ.
ගරුව මුලාසනාර මන්ත්‍රීතුමනි මම ෂෙඩ් දීපුවා සම්බන්ධව විනිවිද පෙරණ ආකාරයට දීලා තියෙනවා යම් ප්‍රශ්නයක්
තියෙනවා අපි මේක බෙදලා සමත් කරමු ඔබතුමා
ඒක පරීක්ෂණයක් කරන්න
හරි සමත් කරමු
ඔබතුමා පැන්නිල්ලක් කරන්න
ඊළඟට ඒක ඊළඟට සභාව ඇමතීම ගරු උදේ ප්‍රභාත් ගම්මපිල මැතිතුමා ඔබතුමාට විනාඩි 14 කාලයක් තියෙනවා
ගරු මුලාසනාර මන්ත්‍රීතුමනි කයින්ද තෙල් නිෂ්පාදන
ඇමතුමා
ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි එතුමා දැන් පක්ෂය ගැන කිව්වම ඒක ගැන කිව්වේ නැහැ මම හිතන්නේ එතුමා තාම පොදු ජන පෙරමුණේනේ නැත්තේ නැහැනේ මන්ත්‍රීතුමා පක්ෂේ මන්ත්‍රීතුමා ඔබතුමාම දාගත්තේ පක්ෂේ වැඩි
මන්ත්‍රීතුමා දැන් ඇමතිතුමා අහන්නේ වෙන 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 ප්‍රශ්නයක් අහන්නේ ඔබතුමා කියන්නේ වෙන එකක් දැන් මේ 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 මේක ඉවර වෙන්නේ නැහැ දැන් මෙතන වෙලාව දීලා තියෙනවා මම හිතන්නේ වාදි කර කරමු
කරමු පක්ෂේ ගැන කියනෝ නම් කියන්න
ගම්මන් බලපතුමා ඔබතුමා කතා කරගෙන යන්න
අප්‍රතිහත් දෙනවා
ප්‍රශ්නාරූඪ මන්ත්‍රීතුමනි කාංජ තෙල් නිෂ්පාදන විධි විධාන පනත යටතේ සැකසූ නියෝග පිළිබඳ විවාදයකට සහභාගී වීමට ලැබීම පිළිබඳ මම සතුටු වෙනවා 2021 දී කාංජ තෙල් සම්පත් සංවර්ධන පනත ඉදිරිපත් කරන්න අපිට පුළුවන් වුණා ඒ පනත ඉදිරිපත් කිරීමට අමතරව අපි එදා අධිකාරියක් හැදුවා තෙල් ගවේෂණයේ පිළිබඳ සිටියමක් හැදුවා එවගේම නිලධාරීන් බඳව ගත්ත නැව් ගුවන් යානා ගෙනල්ලා ගවේෂණ ක්‍රියාවලිය ආරම්භ කළා. නමුත් මෑතකදී ඒ ක්‍රියාවලිය පිළිබඳ අපට නැවුම් ප්‍රවෘත්ති අහන්න ලැබුණේ නැහැ. ඇතැම් අද මේ වෙන විට ලෝකය ක්‍රමානුකූලව කංජ තෙල් භාවිතයෙන් ඉවත් වෙමින් තිබෙනවා පාරිසරික හේතු මත. ඒ නිසා නුදුරු අනාගතයේම මහ පොළොවට සැඟවිලා තියෙන අපේ තෙල් සහ ගෑස් සම්පත ප්‍රයෝජනයක් නැති සම්පතක් බවට පරිවර්තන වීමේ අවධානමක් තියෙනවා ඒ නිසා අපේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ යාමටත් මේ සම්පතේ යම් ප්‍රයෝජනයක් ගන්නටත් මේ සම්පත ප්‍රයෝජන ගැනීමේ ක්‍රියාවලිය හැකි ඉක්මනින් ඉටු කර ගැනීමට ආණ්ඩුවට හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා කරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඊයේ විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහකරණය පිළිබඳ අමාත්‍යතුමා මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්තුවා අපි මේ විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහකරණයට එකඟයි මේක අනිවාර්යෙන් ප්‍රතිව්‍යුහකරණය වෙන්න ඕනි නැව් නීතියක් එන්න ඕනි විදුලි බල මණ්ඩලයේ කාර්යක්ෂම ආයතනයක් තරඟකාරී පදනමින් ක්‍රියාත්මක වන ආයතනයක් බවට ක්ෂේත්‍රයක් බවට අනිවාර්යෙන් පත් වෙන්න ඕනි ඒ නිසා අපි අද මේ යෝජනා එතෙන්දී අපි දැක්ක සමාරු කිව්වා මෙතන හැමතැනම පත්වීම් කරන ඇමතිවරයා සමාගම් 12කට පත්වීම් කරනවා උපදේශක සභාවට පත්වීම් කරනවා ඇමතිවරයාගේ බලතල ඉවත් කරලා මේව ස්වාධීන ආයතන කරන්න ඕනි කියලා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඒ අදහසට අපි විරුද්ධයි. ඇයි? දැන් මේ දේශපාලකයන්ගේ ස්වාධීන කරන්නලා කාටද බාර දෙන්න යන්නේ? නිලධාරීන්ට. ඇයි බාර දෙන්න යන්නේ? දේශපාලකයන් දූෂිතයි කියලා. ඇත්ත. සමහර දේශපාලකයන් දූෂිත බව ඇත්ත. එතකොට නිලධාරීන් ඒ වගේම සමහර නිලධාරීන් දූෂිතයි. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඇත්තෙම දේශපාලකයා වසර 5කට වරක් ජනතාව ඉදිරියට ඇවිල්ලා ජනතාවගේ පරීක්ෂණයට ලක් වෙනවා. සමහරු සමත් වෙනවා, සමහරු අසමත් වෙනවා. ඒ නිසාම දේශපාලකයා නිලධාරියට වඩා ප්‍රවේශමෙන් කටයුතු කරන්නේ. ඒ විතරක් නෙවෙයි දේශපාලකයට වරදින මොහොත එනකම් බලාගෙන විපක්ෂය කියලා එකක් ඉන්නවා. නිලධාරින්ට එහෙම එකක් නැහැ. ඒ විතරක් නෙවෙයි අපි කවදාරි බලයට ආවම අපට වැඩ කරන්න වෙන්නේ මේ නිලධාරින් සමගයි නේද කියලා විපක්ෂයේ උනත් නිලධාරින් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ හරිම ප්‍රවේශමෙන්. මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි 2002 වසරේ මමත් චම්පිකරණෝක මන්ත්‍රීවරයා සියල උරුමේ කරපු ක්‍රියාකාරකමකට පරිත්‍යාගයක් ඉල්ලගෙන ලංකාවේ ඉන්න සමාගම් ප්‍රධානී කම වෙන්න ගියා. පරිත්‍යාගේ නම් හම්බුන්නේ නැහැ. හැබැයි මසුරන් කතාවක් අහගත්තා. මොකද්ද එතුමා කිව්වේ? අපි දේශපාලකයෙකුට ආයෝජනය කළොත් ප්‍රතිලාභ අවුරුදු 5යි. නිලධාරියෙකුට ආයෝජනය කළොත් ප්‍රතිලාභේ අවුරුදු 30යි 35යි. ඒ නිසා මේ දේශපාලනේ කරන්නේ කියලා මේම සුවාදීන කිරීමේ දේශපාලනීකරණයට බියෙන් සුවාදීන කිරීමට කතා කරන එක ඊට වඩා බලගත්තු ප්‍රශ්නයකට යොමු කිරීමක් විදිහට අපි දකින්නේ. දැන් බලන්න පෞගේ වසරේ මේ පාර්ලිමේන්තුවට මහා බැංකුව සුවාදීන කරන්න ඕනේ කියලා පනතක් ගෙනාවා. ආණ්ඩුවෙන් පනත ගෙනාවම විපක්ෂයෙන් හුරේ පාරාවේ. මේ පනතෙන් සිද්ධ වෙන්නේ මහා බැංකුව ජනතාවට වග කියනවා වෙනුවට ජාත්‍යන්තරයට වග කියන ආයතනයක් බවට පත් වෙනවා කියලා අපි දැක්ක නිසා, ඒ ප්‍රශ්නේ පාර්ලිමේන්තුවේ බේරගන්න බැරි වේවි කියලා අපිට පෙනුණු නිසා අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා සංශෝධන 72ක් කරගත්තා. එහෙම නැත්නම් මහා බැංකුව කියන සරුංගලයේ තිබ්බ නූලත් කැපිලා යනවා. එහෙම වෙලත් මහා බැංකුව අවසාන වශයෙන් මොකද කරේ? සුවාදීනත්වයේ මුල්වරටම භුක්ති විඳේ ලක්ෂ ගණනින් වැටුප් පැටි කර ගැනීමෙන්. ශ්‍රී ලංකා මහා බැංකුව දිගින් දිගටම පාඩු ලබන අතරේ ලක්ෂ ගණනින් වැටුප් පැටි කරගත්තායි කියලා පෙරේදා 6 වෙනිදා මම මාධ්‍ය හමුවක කිව්වා. මට ප්‍රතිචාර දක්වමින් මහා බැංකුව අධිපතිතුමා ඊයේ මාධ්‍ය හමුවක් පවත්වලා කියනවා 2007 මම පෙන්වලා දුන්නා මුලාසනාරුවට මන්ත්‍රීතුමනි 2023 මහා බැංකු වාර්තාවට අනුව මහා බැංකුව රුපියල් බිලියන 114ක් පාඩුයි, 2022 රුපියල් බිලියන 374ක් පාඩුයි. මෙවැනි දැවැන්ත පාඩු ලබන පසුබිමක දැවැන්ත වැටුප් පැටවීමක් කර එක අසාධාරණයි වැරදි කියලා මට උත්තර දෙන මහා බැංකුව අධිපතිතුමා කියන්නේ මහා බැංකුව තියෙන්නේ ලාභ ලබන්න නොවේ, මහා බැංකුවේ සාර්ථක අසාර්ථකතාවයේ මනින්නේ ලාභ පාඩු අනුව නෙවෙයි. ඒ නිසා මම පාර්ලිමේන්තු ඒ ගැන කතා කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මහා බැංකුව පිළිබඳ තමන්ට අවබෝධයක් නැතිකම ප්‍රදර්ශනය කරලා තිබෙනවා කියලා. ඇත්තෙම මහා බැංකුව අධිපතිතුමා ඉතාම නිඳිතයුරේ දේශපාලඥෙක්වත් නොකරන අයුරේ එතුමා මගේ ප්‍රකාශය විකෘති කරලා තමන්ට අවශ්‍ය ප්‍රකාශයක් හදාගෙන ඒකට උත්තර දීලා තියෙනවා. මම ඇත්තටම මතු කළ කාරණේට පිළිතුරු දීම එතුමා මග හැරලා තියෙනවා. මම එතුමාට ආරාධනා කරනවා මගේ කතාවට අවධානයෙන් සවන් දෙන්න කියලා. පාඩු ලැබීම නිසා මහා බැංකුව අසාර්ථකයි කියලා මම කොතනවත් කිව්වේ නැහැ. මම කිව්වේ දිගින් දිගටම පාඩු ලබන අවස්ථාවක ලක්ෂ ගණනින් වැටුප් පැටි කර ගැනීම වැරදි කියලා විතරයි. ඒ නිසා මොකද අපි හැමෝම දන්නවා මහා බැංකුවේ සාර්ථකත්වයේ මනින්නේ ලාභයෙන් නෙවෙයි, ආර්ථික ස්ථාවරත්වයේ ගෙනීමට මහා බැංකුව දක්වන දායකත්වයෙන්. හැබැයි එතුමා කියන ආකාරයෙන් මට මහා බැංකුව ගැන අවබෝධයක් නැහැ කියලා එතුමා හිතනවා නම් මම එතුමාට අභියෝග කරනවා ඉන්න මාත් එක්ක විවාදයකට මහා බැංකුවේ වර්තමාන ආර්ථික වැඩපිළිවෙලේ තියෙන අසාර්ථකත්වය පිළිබඳ හරි වැටුප් වැඩි කිරීමේ තියෙන අසාධාරණත්වය පිළිබඳ හරි එන්න මා සමග විවාදයකට. එතකොට මහා බැංකුව පිළිබඳ හරි අවබෝධය තියෙන කාටද කියලා එතුමටම අවබෝධ කරගන්න පුළුවන්. දැන් නැවතත් අපි එනවා විදුලි බලයට. මුලාසනාරුවට මන්ත්‍රීතුමනි, අපේ රට මුහුණ දී තිබෙන විදේශ විනිමය අර්බුදය නැත්නම් ඩොලර් අර්බුදයට තිබෙන හොඳම විසඳුම තමයි වැඩි වැඩියෙන් පිටරටට බඩු විකුණලා අපේ අපනයන ආදායම වැඩි කර ගැනීම. පසුගිය වසරේ මේ ආණ්ඩුව අසමත් වෙලා තිබෙන්නේ අන්න ඒ දේ කරන්නමයි. මහා බැංකු වාර්තාවට අනුව 2018 වසරෙන් පස්සේ ලංකාවේ අඩුම අපනයන ආදායම වාර්තා කරලා තියෙන්නේ 2023. අර ඉන්ධන පෝලින් තිබුණු, ගෑස් පෝලින් තිබුණු, පැය 12ක් විදුලිය කපපු, මාස 3ක් අරගලයේ නැමැති ප්‍රචණ්ඩත්වය නිසා රට අකර්මණ්‍ය වෙලා තිබුණු 2022 වසරට සාපේක්ෂව බලද්දී 2023 දී අපනයන ආදායම ඩොලර් මිලියන 1200කින් අඩුයි. ඒකට හේතු වෙලා තියෙන්නේ මේ අපේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ අපනයනවල දැවැන්ත පසුබෑම විදුලි බිල දරා ගන්න බැරි වීමෙන් අපේ භාණ්ඩවලට අපනයන වෙළඳපොලේ තරඟකාරීත්වය අහිමි වෙලා කම්මල් වැසී යෑම ඒට ප්‍රධාන හේතුවක් කියලා කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවමයි. මහ බැංකු වාර්තාවට අනුව 2022 පැය 12ක් විදුලිය කපලත් ඒක පුද්ගල විදුලි පරිභෝජනය ඒකක 655යි. 2023 වසරේ ඒකක 642 දක්වා ඒක ඇදගෙන වැටෙන්නේ මේ බිල දරා ගන්න බැරි වීමෙන් කම්මල් වැහිලා ගිහිල්ලා නිසායි. ඒ නිසා කර්මාන්ත ශාලා වහලා දාලා රස්සාවල් නැති කරලා අපනයන ආදායම කුඩුපට්ටම් කරලා විදුලි බල මණ්ඩලයේ ලබන ලාභයේ කුමටය කියලා අපේ විදුලි බල මණ්ඩලෙන් අහන්න වෙනවා. මොකද විදුලි බල මණ්ඩලයේ ආඩම්බරෙන් වාර්තා කරලා තියෙනවා අපි රුපියල් බිලියන 60ක ලාභයක් ලැබුවාය කියලා. දැන් ගරු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි, දැන් විදුලි බල මණ්ඩලය විදුලි බිල අඩු කරන්න සූදානම්ලු. කර්මාන්ත වැහිලා ගිහිල්ලා රස්සා නැති වෙලා අපනයන ආදායම ඇදගෙන වැටුණට පස්සේ විදුලි බිල අඩු කරනවා කියන්නේ හරියට අස්වැයා පැනලා ගියාට පස්සේ ස්ථාලේ වහනවා වගේ වැඩක්. අපි මේ ප්‍රශ්නේ වෙනවයි කියලා සම්මන්ත්‍රණ දෙකක් තිබ්බා. අපි මුලාසන අරුණ මන්ත්‍රීතුමාට මතක ඇති අපි සම්මන්ත්‍රණ දෙකක් කරා. මාධ්‍යමු ගණ්ණාවක කතා කරා. අපි කිව්වා අපි ප්‍රතිපත්තියක් විදිහට මුලාසන අරුණ මන්ත්‍රීතුමනි පිරිවැය නිරූපිත මිල ක්‍රමයට එකඟයි. මම හැමදාම පෙනී සිටියේ කාරණා. විදුලි බල විදුලිවේ පිරිවැය විදුලි බල පාරිභෝගිකයා මිස වෙන කවුරුවත් දරන්නත් බෑ, දැරිය යුතුත් නෑ. ඒක විදුලි පාරිභෝගිකයාගේම අය කරගත යුතුයි. හැබැයි දීර්ඝ කාලයක් අතීතයේ සහන දීලා ඇතිවෙච්ච පාඩුව වර්තමානයේ අය කිරීම වැරදි අසාධාරණයි. අතීත පාරිභෝගිකයාගේ පිරිවැය වර්තමාන පාරිභෝගිකයන් අය කිරීම පිළිගත හැකි ක්‍රමවේදයක් නෙවෙයි. ඒ නිසා අපේ මේ අපනයන තරංකාරීත්වය ඇති කිරීමට වැටුණු ව්‍යාපාර යලි නැගිටවීම විදුලි බිල අඩු කිරීමත් සමගම අවධානය යොමු කළ යුතු කාරණයක් වෙනවා. නැවතත් අපි අර යෝජිත විදුලි බල පනතට යමු. අපේ ජනන සැලැස්ම හදනකොට අපේ පදනම් ප්‍රතිපත්තිය වුණේ ගරු මුලාසන අරුණ මන්ත්‍රීතුමනි අවම පිරිවැය විදුලි ජනනය. මොකද ඒක පවතින විදුලි පනතේ වගන්තියක් විදිහට තියෙනවා. මම ගරු මුලාසන අරුණ මන්ත්‍රීතුමනි මේ පනත අධ්‍යයනය කරා. මම ඒ වගන්තිය වර්තමාන පනතේ තියෙන ඒ වගන්තේ ප්‍රතිපත්තිය අරමුණක් විදියට අලුත් පනතේ අරමුණක් විදියට සඳහන් වෙලා නැහැ. අපි දන්නවා අපිට රුපියල් 31කට විකුණන විදුලි ඒකකය සමහර අවස්ථාවලදී මිලදී අරන් තියෙන රුපියල් 140ක් තරම් දැවැන්ත මුදලකට ඩීසල් විදුලි බලාගාරවලින්. එතකොට විවිධ සාධාරණීකරණ ඉදිරිපත් කරමින් අවම මිලට වෙනුවට දැවැන්ත ඉහළ මිල ගණන් වලට විදුලිය මිලදී ගැනීමට අවශ්‍ය කෙරෙන සිදුර මේ වගන්තියේ නොමිති වීමෙන් පනත හරහා නිර්මාණය වෙලා තිබෙනවා කියන එක අපි දකිනවා. අපිට මතකයි 2022 අපේ බලවත් විරෝධයේ මැද තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ විධිවිධාන පනතෙන් ඉවත් කළා. එමතුමා අද පිළිතුරක් දුන්න. හැබැයි මම මෙතෙක් ක්‍රියා කළා තියෙන්නේ තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුල කියලා. නමුත් ඒ විධිවිධානයත් නොමිති වීම නිසා අවම පිරිවැය ප්‍රතිපත්තියේ පනතට එකතු නොකළොත් අපි එතුමා ඊයේ අපට කිව්වා මේ පනත එක අරමුණක් තමයි විදුලි පිරිවැය අඩු කළා විදුලි බිල අඩු කිරීම. ඒ අරමුණ ඉටු කර ගැනීමට නම් මේ වගන්තියේ පනතර දමා ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වෙනවා කියලා අපි දකිනවා. ඒ වගේම ගරු මුලාසන අරුණ මන්ත්‍රීතුමනි මේ විදුලි බල ක්ෂේත්‍රයේ තරංකාරීත්වය ඇති කිරීම ඉතාම හොඳ දෙයක් වගේම ඒක ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවටත් වග බලා ගන්න ඕනේ. ඒ නිසා සමස්ත විදුලි නිෂ්පාදන ක්‍රියාවලියේ විදේශීය සමාගම්වලට දැක්විය හැකි දායකත්වයේ පිළිබඳ යම් උපරිම සීමාවක් අපි ඇති කරගන්න ඕනේ. එහෙම උපරිම සීමාව පනතෙම සඳහන් කරලා තිබුණොත් අපේ පද්ධති මෙහෙයුම්කරු ජාතික පද්ධති මෙහෙයුම්කරුට ඒ විධිවිධාන ඇතුළෙන් පිටතර ගිහිල්ලා විදුලි නිෂ්පාදනයට යම් විදේශීය සමාගමක් ගෙනාවොත් ඒ පිළිබඳ අධිකරණයට ගිහිල්ලා පනතට පටහැනිව කටයුතු කරනවා කියලා රිට් නියෝගයක් ලබා ගැනීමට අවශ්‍ය වාතාවරණය හැදෙන්නේ නම් මේ විදේශීය සහභාගීත්වයේ උපරිම සීමාව මේ පනතට ඉදිරිපත් ඇතුළත් කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා. ඒ වගේම මම දකින විදියට මූලාසන අරුඩ මන්ත්‍රීතුමනි මේ නව පනතේ වැදගත්ම ආයතනය තමයි ජාතික පද්ධති ක්‍රියාකරු කියන සමාගම. ඒ 100%ක් රාජ්‍ය සමාගමක්, අමතිවරයාගේ පාලනය යටතේ තියෙන සමාගමක්. මේ සමාගම තමයි තීරණය කරන්නේ කුමන සමාගම් වලින් කුමන ප්‍රමාණයක් විදුලිය මිලදී ගන්නවාද කියන එක.
ගරු මන්ත්‍රීතුමා අපට තව විනාඩි දෙක කාලයක් තියෙනවා.
එතකොට මේ සමාගම තමයි ඇත්ත ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඉන්න සමාගම. මේ සමාගමේ තමයි දූෂණයක් වීමට වැඩිම ඉඩ තියෙන සමාගම. එනිසා මේ ආයතනය විනිවිද භාවයෙන් කටයුතු කරන බව පනත තුලින්ම තහවුරු කරගන්න ඕනේ. ඒ සඳහා මම යෝජනා කරන්නේ මුලාසනාරඩ මන්ත්‍රීතුමන් හරහා ගරු අමාත්‍යතුමාට මන්ත්‍රීතුමනි අපි දන්නවා මේ සමාගම රාජ්‍ය සමාගමක් කින්ද වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට එනවා. සාමාන්‍ය මුල්ම ගනුදෙනුව වෙලා වසර එකමාරක් යනවා මේ වාර්තාව අපේ අතට එන්න. ඒ නිසා මම යෝජනා කරනවා මේ සමාගම දෛනිකව, මේක ඉන්දියාවේ කරන දෙයක්, දෛනිකව එක් එක් සමාගමෙන් කුමන මිල යටතේ කුමන ඒකක ප්‍රමාණයක් මිලදී ගත්තාද කියන එක පහුවෙන්දම වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කරන්න ඕනේ. එහෙම විධිවිධානයක් තිබුණොත් ඒ සමාගමෙන් යම් වැරද්දක් වෙනවා නම් ඒ ගැන කතා කරන් නීතිමය පියවර ගන්න, ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්න සමස්ත ජනතාවටම අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා ඒ කාරණයක් අත්‍යවශ්‍ය සංශෝධනයක් විදිහට මම යෝජනා කරමින් විදුලි බල ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවට පාරිභෝගිකයට තියෙන ලොකුම ප්‍රශ්නේ වෙන විදුලි අවම පිරිවැයෙන් විදුලි ලබා ගැනීමේ අයිතිය තහවුරු කිරීමේ වගකීම මේ පනත තුළින් වටිටු කරගන්නට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නියඳ වෙනවා.
ස්තුතියි. මීළඟට නෙක්ස්ට් හොන්ඩබල් දිගම්බරම් Honorable Dasiri Jayashekara, you have
18 minutes.
7 minutes.
This is saying, Mama, Kemathi Padi Karana Keepak Katakaran Thiyena Velawal Ekka. Palawini Karane Mama Udit Meka Matu Karapu Emathuma Etana Wena Weda Keepak Hitapu Nisa Me Karane Ta Etuma Ta Uttarayak Diganna Beru Giya Namuth Visheshayen Meka Etumage Prashnayakuth Nemei Ada Guwanyana Indana Pilibandawa මේ ප්‍රශ්නය දිගින් දිගටම මතු කරපු කාරණයක්. ලංකාවේ සාමාන්‍ය මාසිකට ඩොලර් මිලියන 35 40 අතර ආදායමක් තිබුණ ගුවන් යානා තෙල් සැපීමේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන් තිබුණේ මේ රටේ තෙල් සංස්ථාව අතේ. නැත්තම් මේ අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධ වෙලා තිබෙන කාරණයක් එක්ක. නමුත් අද එතුමාගේ ප්‍රශ්නයක් නෙමෙයි මේක. නමුත් අද වෙනකොට ගුවන් තොටුපළෙන් ඉඩං කැබලි දෙකක් දීලා මං හිතන්නේ ලයිසන් දෙකකුත් දීලා තියෙනවා කොම්පැනි දෙකකට, විශේෂයෙන්ම කැනල් සහ ෆිට ඒවියේෂන් කියන කොම්පැනි දෙකට. දැන් මේ හදන්නේ අලුත් බිස්නස් එකක් ගේන නෙමෙයි. අපි දන්නවා පෞගේ කාලේ ඩොලර් මිලියන 300ක් විතර ශ්‍රී ලංකන් එයාලයින් එකට ණයට දීලා මේ ආයතනයේ යම් විශාල ප්‍රශ්නයක් ඇතිලා තිබුණා. නමුත් ක්‍රමානුකූලව ඒවා ඒ ආණ්ඩුව එක්ක තිබිච්ච ප්‍රශ්න ඒ ගත වැරදි තීන්දුවල ප්‍රතිඵලය. හැබැයි නමුත් අපේ තිබිච්ච ඩොලර් ආදායම ලබන ඉතාම වැදගත් ආදායම් මාර්ගයක් තමයි මේ ගුවන් යානා තෙල් සම්බන්ධ තිබිච්ච ප්‍රශ්නේ. ඒ වගේම අවුරුදු 40ක විතර ගුවන් යානා තෙල් විකිණීමේ ඉතිහාසයක් ලංකාවේ තෙල් සංස්ථාවට තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඩොලර් මිලියන 50ක් විතර වියදම් කළ කරුණායක විශේෂ නව තාක්ෂණික මෙවලම් සහිත වැඩපිළිවෙලකුත් සකස් කළ තියෙන තත්වයක් තිබුණේ. හැබැයි අද වෙනකොට එය වෙනත් විදියකට මේ වැඩපිළ තවත් සමාගම් දෙකකට ලබා දීම තුල මං හිතන්නේ මේක ලබා දීලා තියෙන ඇත්තම ගුවන් සේවා අමාත්‍යාංශයෙන් මේක මම ඔබතුමාගෙන් ඉල්ලනවා කරුණාකරලා මේ සම්බන්ධව. මොකද හේතුව අද වෙනකොට මීට වඩා අඩුවෙන් දෙන්න පුළුවන් තෙල් අඩුවෙන් දෙන්න පුළුවන් සමාගමකට එන්න පුළුවන් තත්වයක් නැහැ අත වශයෙන්. මොකද හේතුව ඔබතුමාත් දන්නවා දැන් නලයක් හදන්න හදනවා කරුණායක ගුවන් තොටුපළට යනකල් ඔබතුමාලගේ මේ CPSTL එක හරහා ඒ අනුව ඉතාම අඩුවට තෙල් දෙන්න පුළුවන් එකම ස්ථානේ බවට පත් වෙලා තියෙන එකටත්, ඒ කියන්නේ අපේ බිස්නස් එකට ගහන්න මෙයා ගන්න. මේක කැනිබලයිස් කරන එකක්. මේක මේ අපේම තිබෙන ආදායම් මාර්ගකට ගහන්න හදන වැඩක් මේ කරන්නේ. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලනවා මේ සම්බන්ධව තීන්දුවක් අරගන්න. මං හිතන්නේ මට තේරෙන්නේ මේකත් මේ බැරි මං කතා කරලා ඉවරනේ. කතා කරලා ඉවරනක්. එතන නැත්නම් අමාරු. බබේ. එතකොට මං ඒ වගේ මං කියන්න කැමති අනිත් එක තමයි මම මේක අද මතු කරා CPSTL එකේ ඔබතුමා උපදෙස් දීලා තිබුණා පිරිස් බල සැකස්ම හදන්න කියලා. 2021 ඉඳලා මේ වෙනතුරු පිරිස් බල සැකස්ම හදලා නැහැ. අමාත්‍යාංශයේ ලේකම් ලිපියක් යවලා තියෙනවා CPSTL එකට කවුරුත් බඳව ගන්නත් එපා ඒ වගේම උසසීම් දෙන්නත් එපා කියලා. මම ඔබතුමාට එවන්නම්. දැන්ින් පළ කරලා අලුතෙන් බඳව ගන්න ඒ වගේම උසස්වීම් දෙන්න මම ළඟ තියෙනවා. මම අද මතු කරපුවාම කිව්වා ඒක ක්‍රියාත්මක කරලා තිබුණා කොමාරි අපි කියන අතර කරමු කියලා. හැබැයි මේකෙන් සිද්ධ වෙන්නේ කරු මුලසර මන්ත්‍රීතුමනි මේ නිවැරදි ක්‍රමවේදයක් නැතුව අරගෙන ඉදුණා. දැන් එදා එතුමත් එක්ක අපි කතා කරමු එතුමා කිව්වා අත වශයෙන් සයිනොපෙක් වගේ ආයතන නැත්නම් අනෙකුත් ආයතන විශාල අඩු ප්‍රමාණයකින් තමන්ගේ වැඩේ කරගන්න පුළුවන් ශක්තිමත් වැඩපිළිවෙළක් හදලා තියෙනවා කියලා. අපිත් කියන්නේ ඒක තමයි. ඒවා ටික අඩු කරලා ඔවුන්ගේ පඩිය වැඩි කරලා ඔවුන් වෙනත් විදිහට ගන්න බෝනස් එහෙම අඩු කරලා ඔවුන්ට ඇත්ත වශයෙන් ගන්න පුළුවන් හොඳ පඩියක් දුන්නොත් හොඳ මිනිස්සු ටිකක් මේකට එයි. හැබැයි ඒ නිසා ඒක සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙළ කරන්නම් පිරිසිදු සැකසුමක් සකස් කරන්න ඕනේ. එහෙම නැතුව මේ කරන්න හදන්නේ ඔබතුමාටත් ඔලේ වහලා අන්තිමටම වැඩේ කරගෙන පස්සේ ඔබතුමා මේ කරගෙන යන හදන වැඩපිළිවෙළත් සම්පූර්ණයෙන් අනිත් පැත්තට කරගෙනමයි කියන එකයි මම මේ කියන්න හදුවේ. ඒ වගේම අනිත් එක තමයි බලන්න ඔබතුමාම අද මම හිතන්නේ අද උත්තරයක් දීලා තිබුණා අපේ විදුලි බල රාජ්‍යමතුමා ලක්ෂ 13ක පවුල් වල විදුලිය විසන්ධි කරලා තියෙනවා කියලා. මේ 2022-24 කාලවකවානුව තුල ලක්ෂ 13ක් පවුල් වල විදුලිය විසන්ධි කරලා තියෙනවා රතු බිල Tamanට වෙලාවට ගෙවා ගන්න බැරි වීම නිසා. ඒ වගේම මිලියන 30ක රතු බිල් ඇවිල්ලා තියෙනවා කියලත් අද පාර්ලිමේන්තුවේ ඔබතුමාලා ප්‍රකාශ කරා. ඒ වගේම විශේෂයෙන්ම මේ කාලවකවානුව වෙනකොට විශේෂයෙන් ලක්ෂ එකහමාරක විතර ප්‍රමාණයක් ආපහු නැවත විදුලිය ගන්නෙම නැතනකට පත් වෙලා තියෙනවා 1,26,000. ඒතර ඒ කියන්නේ ආයේ ජීවිතේ මේගොල්ලෝ විදුලිය ගන්නෙම නැහැ. මොකද අරගෙන කරන්න බෑ. මොකද රුපියල් 800 විතර අය මම දන්නවා සමහර අය මට කිව්වා සර් රුපියල් 3000ක් අපිට ගෙවන්න තියෙනවා රුපියල් 800යි මගේ බිල තිබුණේ ඇවිල්ලා කපලා ගියා. දැන් ටිකක් ඒක අඩු කරලා තියෙනවා කියලා මට ආරංචි වුණා. හැබැයි රුපියල් 3000ක් ඒ කාලේ ගත්තා. දැන් ඒක ටිකක් අඩු කරලා තිබෙනවා. නමුත් 1,26,000ක් නැවත මේවා ගන්න නැති තත්ත්වයකට පත් වෙලා තිබෙනවා.
ගරු මන්ත්‍රීතුමා අපිට තව විනාඩි දෙකක්
කාලයක් තියෙනවා. ඔව් මං හිතන්නේ ඒ නිසා අපි එන්නේ කාරණේ මතක් කරනවා. එතකොට ආර්ථික தත්ත්වය කොයිතරම් හොඳට හැදිලා තියෙනවද කියන එක ගැන හොඳ අවබෝධයක් මගෙන් ගන්න පුළුවන්. මිනිස්සු 1,26,000ක් පවුල් මේ රටේ විදුලි බලය නැවත ගන්න නැති තැනකටම පත් වෙනවා කියන්නේ ඒ වගේම ලක්ෂ 30ක රතු බිල් ඇවිල්ලා තියෙනවා කියන්නේ ලක්ෂ 13ක් විදුලිය විසන්ධි කරලා තියෙනවා කියන්නේ රටේ ආර්ථිකය පිළිබඳ ඉතාම හොඳ පැතිකඩක් මේකෙන් හොයාගන්න පුළුවන්. ඒ වගේම අනික් කාර්යය තමයි විශේෂයෙන්ම මම කියන්න කැමති දැන් LTL ආයතන ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනයේ 100% ගණනක් මේ වෙනකොට විදුලි බල මණ්ඩලය දෙනවා. කිසිම නීතිපතිගේ නිර්දේශයක් නැහැ. ඒ වගේම කිසිම තක්සේරුකරුවෙක් තක්සේරු කරලා නැහැ කොටසක් කීයද කියලා. හැබැයි මොකද තියෙන්නේ බිලියන 50ක් විදුලි බල මණ්ඩලයේ ණයයි LTL ආයතනය. ඒ වගේම LTL ආයතනයේ විදුලි බල මණ්ඩලයට ණයයි බිලියන 14ක්. හරි. හැබැයි මොකද කරන්නේ මේ කෙරවල පිටිය පවර් ප්ලාන්ට් එකට මේ කොටස් ටික දුන්නයින් පස්සේ අත්ත වශයෙන් සිද්ධ වෙන්නේ විදුලි බල මණ්ඩලයේ තිබිච්ච LTL ආයතනයේ අති බහුතරයක් කොටස් තිබුණේ LTL ආයතනයේ විදුලි බල මණ්ඩලයට. විදුලි බල මණ්ඩලයේ සභාපති තමයි LTL ආයතනයේ සභාපති. ඊළඟට ජෙනරල් මැනේජර් තමයි ඒකේ වැඩ කරන්නේ. මේ වගේ තත්ත්වයක් තුළ අපි දන්නවා පෞගේ කාල වකවානුවේ අපි මේ වගේ පැටවු ගාපු මේ 2004 විදෙන්න මම දිගින් දිගටම තර්ක කරපු කාරණයක් තමයි විදුලි බල මණ්ඩලයේ පැටවු ගැව්වා කම්පැනි හැමතැනම. මේකේ ඉන්න සාමාන්‍ය අධිකාරියට ඊළඟට මේ විශ්‍රාම ගත්ත ගමන් ගිහිල්ලා වැඩ කරන්න තියෙන ස්ථානයක් හදාගත්තා. මේ වගේ තැන් තමයි මේක හැදුනේ. ඒ නිසා අවසානයේ සිද්ධ වුණේ තක්සේරුවක් නැතුව ඇත්ත වශයෙන් මේ කොටස් වලින් බලට නිකුත් කරා නම් මේ කොටස් වල කර මිල ගාන මීට වඩා වැඩි වෙන්න තිබුණා. නමුත් බිලියන 50ක ණය ගෙවීම සඳහා ඇත්ත වශයෙන් මෙහෙම මේ සියලුම කොටස් වල යම් ප්‍රමාණයක් කෙරවල පිටිය හෙළදරව්යයකට ලබා දෙනවා කියන්නේ මං හිතන්නේ ඒක විශාල අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේ විශේෂයෙන් අවසම්මතයෙන් අපේ ඇමතුමා මතු කරා මේ ඩානගමගේ මැතිණියගේ තහනම් කිරීම සම්බන්ධයෙන් මං හිතන්නේ කරුණාකරලා බලන්න මේ ව්‍යවස්ථාව අරගෙන පක්ෂක ලේකම්වරේ මේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව එයාට ප්‍රශ්නයක් එන්නේ නැහැ. ලංකාවේ ප්‍රශ්නේ තියෙන්නේ ජනාධිපති හෝ අගමැති හෝ නැත්නම් මන්ත්‍රීවරයෙක් සම්බන්ධ පමණයි ද්විත්ව පුරවැසිභාවයෙන්. පොඩ්ඩක් ෂොට් එකක් ගහන්න ඕන වුණා මේ කෙරුවට කමක් නැහැ. මම කඩගාටනවා අපේ දැනගමගේ මැතිණිය අද එතුමියට මේ ධූරය අහිමිවීම ගැන. නමුත් එවැනි තත්ත්වයක් ඇතිවීම ගැන කඩගාටනවා ගමම්ම කරුණාකරලා අරගෙන බලන්න ව්‍යවස්ථාව බොහොම පැහැදිලිව තියෙනවා. ලේකම්වරයෙක් ද්විත්ව පුරවැසියෙක් වීම නිසා එයා අහින් සයින් කරයි කියලා ඉන්න මන්ත්‍රීවරු පත් වුණා කියලා හුන්ට මන්ත්‍රීවරු හවුස් වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ අර ඔබතුමා පොඩි පාරක් ගහන්න ඕනේ නේද තමයි ගහලා දෙමුනේ. ඉතින් එකමන්නේ ගැටලුවක් කරගන්න එපා. ඒ නිසා විශේෂයෙන් අද මේ ක්‍රියාදාමය තුල මම විශ්වාස කරනවා ගමන්පිල මැතිතුමාගේ මතය එක්ක එකඟ වෙනවා. මොකද හේතුව මේ අලුත් විදුලි බල පනත ප්‍රශ්න ගණනාවක් තිබුණා. නමුත් ඒවා ක්‍රමානුකූලව සාකච්ඡා කරා. මම කියන්නේ තව සාකච්ඡා කරන්න. තව සාකච්ඡා කරලා සියලු දෙනාට එකඟ වෙන්න පුළුවන් තැනකට මේ පනත ගේන වැඩපිළිවෙලට ඉදිරිපත් කරන්න කියලා අපි ඉල්ලනවා. මොකද හේතුව මේක ගේනකොට තිබුණ ප්‍රශ්න වලට අන්තිමට ගුටි ගන්න සිද්ධ වෙනවා ඔබතුමාට. මොකද ඒවායි තිබිච්ච ඊයේත් අපි කතා කරේ එකයි. මේ තිබිච්ච අපේ මේ නීති ගැටුම්පත් දෙපාර්තමේන්තුව නිකම්ම අර Google එකේ තිබිච්ච ඒවාට ගැනලා මෙතන විශාල ප්‍රශ්නයක් ඇති කරගත්තා. අවසානයේ ගුටි ගන්න උනේ තමුන්නාංශේ.
ගරු මන්ත්‍රීතුමා
දැන් අවරිය කාලීවර කතා කරන සියලුම සංගම් එක්ක කතා කරන්න කතා කරලා නිවැරදිව මේ පරත ගේන්න අපි එකට සහයෝගය දෙන සූදානම් කියන එකත් මතක් කරමින් ඔබතුමා මට වෙලාව ලබා දීම ගැනත් ස්තුතිවන්ත වෙමි. මගේ වචන සල්ප අවසන් කරනවා.
ස්තුතියි ඔව් ගරු ඇමතිතුමා.
මන්ත්‍රීතුමනි පිළිතුර ලබා දෙන්න කැමතියි. අර ගුවන් යානා ඉන්ධන පිළිබඳව ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි දැන් ඔබතුමා කියපු එක හරි ඒකාධිකාරයක් තිබුණේ කණිත් තෙල් නිදිකා සංස්ථාවට ලොකු ආදායමකුත් තිබුණා ඒකාධිකාරයක් හින්දා. හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙනවා ගරු මන්ත්‍රීතුමනි දැන් ඔබතුමන්ලා ඊයේ පෙරේදා දිගටම කතා කරේ රටට සංචාරකව ගෙන එන්න වීසා ෆී එකත් වැඩි කියන එක. එතකොට ගුවන් යානා ඉන්ධන විකුණන ඒකාධිකාරයේ CPC එකට තිබුණම CPC එකට විතරයි විකුණන්න පුළුවන්. CPC එක දාන මිල ගණන් වලට තමයි ඒ ගුවන් යානා ගන්නත් ඕන. ඒක නිසා අපේ ඉන්ධන ආදායම හොඳයි. හැබැයි අර පැත්තෙන් අනිත් ගුවන් යානා වලට පිරිවැය වැඩි. එතන හුඟක් ගුවන් යානා අපෙන් ඉල්ලලා තියෙනවා ඔවුන්ගේම සැපයුම් කරුවන් ගේන්න දෙන්න කියලා. දැන් Singapore Airlines එම ගත්තොත් එහෙම කියන්නේ ඔවුන්ට ඉන්න ඔවුන්ගේ සැපයුම් කරුවෝ ඔවුන්ට එන්න දෙන්න. එතකොට පහුගිය කාලේ අපිට තිබුණු ප්‍රශ්නේ තමයි අපේ රීජනල් එයාපෝට්ස් වල ගත්තොත් එහෙම මාලදිවයින නිව් ඩෙල්ලි මේ වගේ තැන්වල අපිට වැඩි ඉන්ධන මිල අඩුයි. එතකොට රීෆුවල් කරගන්නවත් අඩුමතරමේ අපිට එන්නේ ශ්‍රී ලංකන් එයාලයින්ස් විතරයි. අනිත් ඒවා එන්නේ නැහැ. සමහර අවස්ථාවල තිබුණා ශ්‍රී ලංකන් එයාලයින්ස් ගිහිල්ලා රීෆුවල් කරගෙන යනවා නිව් ඩෙල්ලි වලින්. එතන අපිට එහෙම ආදායමක් තිබුණා කියලා ඒ ආදායම තිබුණේ ඒක අධිකාරයක් ඉඳලා. හැබැයි අපි කල්පනා කරලා බලන්න ඕන රටට වාසියක් එන්නේ අපිට දෙන්න පුළුවන් හොඳම ගානට දීලා ඉවල වැඩිපුර පිරිසක් අපි රටට ගෙන්නගෙන ටර්න් ඕවර් එක වැඩි කරගන්නවද? එහෙම නැත්නම් ඒක අධිකාරයක් හදලා ඉවල ඒ ආදායමෙන් අපි ආයතනෙ විතරක් දිනු කරගන්නවද කියලා. ඒ නිසා තමයි අපි මේක විවෘත කරේ. ඒ විවෘත කිරීමට අදාළව කාඩරි තියෙනවා නම් සැපයුම් කරන්න අපිට ඉල්ලන්න පුළුවන් බලපත්‍රයක්. ඒ බලපත්‍රය ඉල්ලන්න තියෙනවා ක්වොලිෆිකේෂන් එකක්. ඒ ක්වොලිෆිකේෂන් එක අනුව දෙන්න පුළුවන්. ඒක කාටවත් සීමා කරලා නැහැ. ඒක ඕනම ඉන්ධන සැපයුම් කරුවෙක්ට ඇවිල්ලා අපෙන් ඉල්ලන්න පුළුවන්. එතකොට ගුවන්තුරුපළ අමාත්‍යාංශයෙන් ටෙන්ඩර් කැඳවීමක් කරලා තිබුණා. ඒ ටෙන්ඩර් කැඳවීමට අනුව තෝරාගත්ත මොද අපි තියෙන ටැංකියෙන් අපිට හැම එකකම දෙන්න බෑ. මම දන්න විදිහට නම් ගරු මන්ත්‍රීතුමා ඒ කොන්දේසිය තියෙන්නේ ඒ කට්ටිය ටැංක් ෆාම් එක හදන්න ඕන. ඒ ටැංකිය හදන්න අඩුමතරමේ ඩොලර් මිලියන 20ක 30ක ආයෝජනයක් කරන්න ඕන. ඒ ආයෝජනය කරන හින්දා තමයි යාට බලපත්‍රයක් ලැබෙන්නේ. එතකොට අපි කාටරි දෙනවා නම් අපේ තියෙන ටැංකියෙන් ඒක දෙන්න බෑ. ආයෝජනයක් කරලා බලපත්‍රයක් ගන්න යනවා නම් අපි ඕනම එක්කෙනෙක්ට ඒ සුදුසුකම් තියනවා නම් ඒක දෙන්න පුළුවන් කියන එකත් මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම තව එකක් ඔබතුමා මේ සමගි ජන බලවේගයෙන් නීති උපදෙස් දීලා බේරගන්න මැදිහත් වෙන එක හොඳයි. ඔක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් එහෙම බේරගන්න මැදිහත් වුණා නම් තමයි හොඳ ඊට වැඩිය.
ඉස්තිදී කරු අවතුමා මීළඟට ගරු රාජ්‍ය මාත්‍ය ඩීවී චානක මැතිතුමා ඔබතුමාට විනාඩි 7ක් කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි ස්තුතිවන්ත වෙනවා. පළමුවෙන්ම කනගාටු වෙනවා ඩයනා ගමගේ මන්ත්‍රීතුමියගේ මන්ත්‍රී ධූරය නැතිවීම පිළිබඳ. ඒ වගේම අනිත් පැත්තෙන් කනගාටු වෙනවා පාර්ලිමේන්තුවේ මම හිතන්නේ ඇඟිලි වලින් ගණන් කරන්නත් පුළුවන් ප්‍රමාණයක් තමයි කාන්තා නියෝජනය අද පාර්ලිමේන්තුවේ තියෙන්නේ. ඒ පාර්ලිමේන්තු ඒ නියෝජනයනුත් තවත් කාන්තාවක් පාර්ලිමේන්තුවේ අසුන නැතිවීම පිළිබඳව පළවෙනියට කනගාටු වෙනවා. අපි හිතනවා සමග ජන බලවේගය තමන්ගේ නැවත පත්කිරීමේදී ඒ පිළිබඳව අවධානය යොමු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අපි මතක් කරන්න ඕන අද දිනේ දැන් අපි රට දිහා බැලුවම රටේ යම්කිසි ස්ථාවරත්වයක් පේන. පැය 16 විදුලි බිල විදුලිය කපපු පැය දවස පුරා පෝලිං වල හිටපු යුගයක් තමයි එදා කාංචන විජේසේකර අමාත්‍යතුමාට බාර දුන්නේ. ඒ වගේම හැම අංශෙම ගත්තම ඒකාධිකාරී තමයි තිබුණේ. තෙල් වල ඒකාධිකාරියක් තිබුණා. එතකොට ගුවන් යානා තෙල් වල ඒකාධිකාරියක් තිබුණා. අනිත් පැත්තෙන් ලුබ්‍රිකන්ට්ස් ඒ ඔයිල් වල ඒකාධිකාරියක් තිබුණා. මේ හැමතැනම ඒකාධිකාරියක් තිබුණා. හැබැයි අපි හැමෝම දන්න දෙයක් තමයි
ඒකාධිකාරී තියෙන කිසිම කිසිම ව්‍යාපාරකින් රටට සෙතක් වෙන්නේ නැහැ කියන එක අපි සියලුම දේවා දන්න කාරණේ. හොඳම උදාහරණය තමයි අපි දයාසිරි ජයසේකර මහත්තුමා උදෙත් මතු කරා ජෙට් ෆුවල් ගැන. ජෙට් ෆුවල් ඒකාධිකාරියෙන් මොකද්ද වුනේ? අපි දකුණු ආසියාවේ ගත්තොත් දකුණු ආසියා කාංචි නැමැතුමා මතක් කරා වගේම දකුණු ආසියාවේ මිල වැඩිම දෙවැනි ස්ථානයට තිබුණේ ලංකාවයි. ලංකාවේ ජෙට් ෆුවල් මිල තීරණය කරලා තිබුණේ කෙරොසින් වල තියෙන පාඩුව, පෙට්‍රල් වල තියෙන පාඩුව, ඩීසල් වල තියෙන පාඩුව, මේවා සියලුම දේවල් ගෙනෙලා දාලා තිබුණා ජෙට් ෆුවල් උඩට. එතකොට ජෙට් ෆුවල් ප්‍රයිස් එක තීරණය කරලා තිබුණේ අනිත් තෙල් වල තියෙන පාඩුව පරිමාණ. හැබැයි ඒකේ ප්‍රතිඵලයක් දැෂ උනේ මොකද්ද? අපි දන්නවා ගුවන් සමාගමක් ලංකාවට එන්න කලින් ලෝකේ ඕනෑම තැනකට යන්න කලින් බලන දේ තමයි තෙල් මිල. ප්‍රධානම සාධකය තමයි තෙල් මිල. මොකද ගුවන් යානයක වැඩිම වියදම තමයි 60% තෙල්. එතකොට ඒකේ මිල බලලා තමයි ගුවන් සමාගම් ලංකාවට එනවද නැද්ද කියලා තීරණය කරන්නේ. එක පැත්තකින් අනිත් ඒවයි පාඩුව මේක තුල දැම්මම මොකද වෙන්නේ? අපේ සංචාර කර්මාන්තයට ගුවන් සමාගම් ආකර්ෂණය කිරීම පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒක කාරණේ. ඊට පස්සේ මං හිතන් චන්දිම වීරක්කොඩි මැතිතුමත් මතු කරා, කාංචන විජේසේකර මැතිතුමා උත්තර දුන්නා හයිරෙක් සමාගම. මේ හයිරෙක් සමාගමට මොනපොලි එකක් ලබා දීම තුල අපි දන්නවා CPC සෙට් තමයි ලංකාවේ වැඩිම තියෙන්නේ. ලංකාවේ ෂෙඩියුලින් 70%ක් තියෙන පෙට්‍රෝලියම් එකේ. හැබැයි 70% පෙට්‍රෝලියම් එකේ තියෙද්දි ලුබ්‍රිකන්ට් වල මාකට් එකේ අපිට තියෙන්නේ 3%. 97%ක්ම තියෙන පෞද්ගලිකංශය. මොකද්ද මේකට හේතුව? හේතුව තමයි 2016 දී ගිවිසුම් ගත වෙලා CPC ෂෙඩ් එකක විකුණන්න පුළුවන් හයිරෙක්ස් ලුබ්‍රිකන්ට් පමණයි කියලා එදා ගිවිසුම් ගත වෙනවා. මොකද්ද මේකේ ප්‍රතිඵලය? ඒක ප්‍රතිඵලය වශයෙන් එක පැත්තකින් CPC එක ලුබ්‍රිකන්ට් උඩට 15%ක ලාභයක් එකතු කරනවා. අනිත් පැත්තෙන් හයිරෙක්ස් සමාගම තවත් 15%ක ලාභයක් එකතු කරනවා. එතකොට මේ හැම ලුබ්‍රිකන් ලීටරයකටම 30%ක ප්‍රොෆිට් එකක් ඇඩ් කරා. මොකද්ද ප්‍රතිඵලය? ලංකාවේ තියෙන අනිත් සියලුම ලුබ්‍රිකන් ටික හයිරෙක්ස් වලට වැඩිය අඩු වුණා. 60%ක් තිබ්බ අපේ මාකට් ෂෙයාර් එක 3%ක් බවට අඩු වුණා. අන්තිමට අපිට වෙනදා 101 ගන්න එක අද 15%ක් ප්‍රොෆිට් මාර්ජින් තිබිලා අපිට ලබා ගන්න නැති වෙලා තියෙනවා. අන්තිමට දැනුවත් හෝ නොදැනුවත් අපේ ෂෙඩ් 2300ම අනිත් ලුබ්‍රිකන්ට් ක්‍රමානුකූලව විකුණන්න ගත්තා. හැබැයි ඒකේ වාසිය පෙට්‍රෝලියම් එකට ලැබෙන්නේ. හැබැයි අපි කියලා තියෙනවා ෂෙඩ් එකේ විකුණන්න තහනම්. හැබැයි අනිත් අය ඔක්කොම විකුණනවා. හැබැයි ඒක ප්‍රතිලාභයේ CPC එකට නෑ. ඒකේ හින්දා තමයි අපි මේක මොනොපොලි එක අයින් කරලා ඕනෑම සමාගමකටම CPC එකේ විකුණන්න පුළුවන්. හැබැයි ඒකෙන් කමිෂන් එක පෙට්‍රෝලියම් එකට ලුබ්‍රිකන්ට් වලින් එන්න ඕන. ඒ ක්‍රමවේදය නිර්මාණය කරා. මේ මොනොපොලිස් කියන්නේ ප්‍රශ්න වලට විසඳුම් නෙවෙයි, ප්‍රශ්න තව තවත් වැඩි කිරීම. ඒක නිසා තමයි අපි විශේෂයෙන්ම මේ මොනොපොලිස් ටික නැති කරගෙන යන්නේ. ඒ වගේම තමයි වෙනදා උදේ නිවුස් බැලුවොත්, TV බැලුවොත් වැඩියෙන්ම තියෙන කතාව තමයි 2008 ඉඳන් 2022 දක්වා සෑම අවුරුද්දෙම නැව් වලට ප්‍රමාද ගාස්තු ගෙව්වා. හැම අවුරුද්දෙම
ගෙව්වා. අපිට විනාඩි දෙක කාලයක් තියෙනවා.
හැම අවුරුද්දකම ප්‍රමාද ගාස්තු ගෙවන්න උනා. හැබැයි අපි අලු ක්‍රමයේදී කාංචන විජේසේකර මහත්තුමා ආපු ගමන් පළවෙනියටම කිව්වේ අපිට තියෙන ප්‍රධානම ටාස්ක් කීපය තමයි එකක් ප්‍රමාද ගාස්තු නැති කර ගැනීම, අනිත් එක තරගකාරීත්වය වැඩි කර ගැනීම. තුන්වෙනි කාරණේ තමයි අපිට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි රිස්ක් ඉන්ෂුරන්ස් එකක් තිබුණා. මොකද ලංකාවට හැම අවුරුද්දෙම ප්‍රමාද ගාස්තු තියෙන හින්දා මේක හොඳට ඉකොනොමි එක තියෙන වෙලාවෙත් තිබුණා. අපි බෑන්ක්‍රොෆ්ට් වෙච්ච වෙලාවෙත් තිබුණා. දිගටම තිබ්බ ප්‍රශ්නයක් අපි වෙලාවට ගෙවන්නේ. ඒකේ හින්දා අපි 3-4% එහෙම නැත්නම් ප්‍රීමියම් එකේ ඩොලර් 4-5ක් හැමදිස්සෙම රිස්ක් ඉන්ෂුරන්ස් එකක් ඇති වුණා. හැබැයි අපි ඒකට විසඳුම් වශයෙන් අපේ ස්ටේටස් ඩිෆෝල්ට් තියෙද්දිම අපි ඩොලර් මිලියන 200ක රිසර්ව් එකක් ඇදුවා. රිසර්ව් එකක් හදලා ඉදිරි මාසෙට අවශ්‍ය ඩොලර් ටික අපි රිසර්ව් එකේ තියෙනවා. එතකොට සමාගම් වලට බය නැහැ. ඒගොල්ලෝ දන්නවා වෙලාවට අපි ගෙවනවා කියලා. අපි එක් ස්ටෝරේජ් මොඩෙල් ටික හඳුන්වලා දුන්නා. නැව ආපු ගමන් මුදල් තිබුණත් නැතත් අපේ ස්ටෝරේජ් එකේ අන්ලෝඩ් කරනවා. එතකොට අපි එදිනෙදා තියෙන ඩොලර් ටික දීලා අපි මිලදී ගන්නවා. පළවෙනි වතාවට 2008න් පස්සේ 2023 තමයි පළවෙනි අවුරුද්ද ලංකාවේ ප්‍රමාද ගාස්තු එක ඩොලර් එකක්වත් ගෙවපු නැති අවුරුද්ද බවට 2023 පත් වුණා. ඒ වගේම තමයි 2023 තමයි හැමදාම ප්‍රීමියම් එක ඇතුලේ තිබ්බ රිස්ක් ඉන්ෂුරන්ස් එක නැති වෙච්ච අවුරුද්ද. රටේ ස්ටේටස් එක එහෙම තියෙද්දිත් අපි නව ක්‍රමයේද ගෙනෙල්ලා අපිට හැකියාව ලැබුණා ප්‍රීමියම් එක 30-34 ඉඳලා නැවතත් කලින් තිබ්බ තත්ත්වයටම අරගෙන එන්න අවශ්‍ය කටයුතු අපිට කරන්න හැකියාව ලැබුණා. මේ ක්‍රමයේදත් එක අපි විශ්වාස කරනවා අද ආයතනය ප්‍රතිලාභ ලබනවා වගේම මේ තරඟකාරීත්වයේත් එක්ක අපේ කන්සියුමර්ස්ලාට අපේ පාරිභෝගිකයන්ට හොඳ ප්‍රොඩක්ට් එකක් අඩු මිලට ලබා දෙන්න අවශ්‍ය කටයුතු ටික අපිට කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. භූමිස්තුති.
ස්තුතියි ගරු එමුතුමා. ඔබන්තේතුමා.
ගරු ඇමතිතුමා කාංචන විජේසේකර ඇමතිතුමා ප්‍රකාශයක් කරලා තිබා. ඒක මගේ නම සඳහන් කරලා කතා කරලා තිබුණේ. මම උදේ කතා කරපුවාට මට කනගාටුයි ඇමතිතුමා මේක පුද්ගලිකව විවිධ දේවල් මං ගැන කියලා තිබුණා. මම කිසිම තැනක ඇමතිවරයා පිළිබඳව කිසිම චෝදනාවක් කරේ නැහැ. මම කතා කරේ අපේ රටට යම් ටෙන්ඩරයක් තියෙද්දි හෝ ව්‍යාපෘතියක් තියෙද්දි උපරිම වාසිය රටට ගැනීමට. එතකොට ඒකේ මම යෝජනා කරා සති දෙකකට කලින් අදානි ව්‍යාපෘතිය සත ඇමරිකන් සත 8කට සහ දශම 8කට අත්සන් කරන්නේ නැතුව මාසයක් හිටියානම් අලුතෙන් ටෙන්ඩර් කරලා තියෙන ජාත්‍යන්තර ටෙන්ඩරයේ එන මිල බලාගෙන ඔයක පාවිච්චි කරන්න පුළුවන්. ඒක බේස් එකක් හැටියට භාවිතා කරලා අදානි සමාගමත් එක්ක කතා කරලා යම් ප්‍රමාණෙන් මිල අඩු කරගන්න පුළුවන් කියලා මම යෝජනා කරා. ඒකට ප්‍රතිචාරයක් ආණ්ඩුව දැක්වේ නැහැ. ඊයේ අපිට ආරංචි වුණා කැබිනට් එකෙන් එහෙම දෙයක් අනුමත වෙලා තියෙනවා සත 7යි ගානකට ගෙවන්න කියලා. ලබන සතියේ අර ධාතියන්ට තෙන්දරේ විවෘත වෙනවා. එතකොට ඒක සත 7 ගානක් වෙන්න පුළුවන්. සමහරවිට සත 12ක් වෙන්නත් පුළුවන්. එතකොට ඒ දෙපැත්තටම යන්න පුළුවන්. හැබැයි අපි කිව්වේ ඒක ඒ chance එක ගන්න කියලා. මම ඔබතුමා කියලා තිබුණා මම නියෝජනය කරන්නේ කොයි සමාගමද දන්නේ ඩීසල් ජෙනරේටර්ස්ලාද කියලා. කෙනෙක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරනකොට කවුරුත් නියෝජනය කරන්න ඕනේ නැහැ. මං කිසිම කණ්ඩායමක් නියෝජනය කරන්නේ මට විදුලිය සම්බන්ධව කිසිම ව්‍යාපාරයක් නැහැ. මම නියෝජනය කරන්නේ මගේ රට. මොකද අපිට යම් වාසියක් ගන්න පුළුවන් සත ගානක වාසියක් ගන්න පුළුවන් නම් ඒක මේ වෙලාවේ වැදගත්. ඔබතුමා කිව්වා අපි රුපියල් 48 තියෙන මිල 26ට අඩු කරලා තියෙනවා කියලා. අපි ඉස්සරහට තරංගකාරී වෙන්න නම් රුපියල් 8කට දෙන්න පුළුවන් විදුලිය රුපියල් 12ට ගියත් ඒක පාඩුවක් වෙයි. අපි ලෝකෙ අනිත් රටවල් එක්ක අපේ කර්මාන්තංශයේ තරඟ කරන්න ඕනේ. අඩුම විදුලි ඒකකය ශ්‍රී ලංකාවේ අපි හදන්න ඕනේ. ඒකට හැම සත ගානක්ම අඩු කරන එක වැදගත්. අදානිලා ඉන්දියාවේ සත 4කට මේ සුළං බලය දෙනකොට අපිට සත 8ට දෙන්නේ. ඒගොල්ලන්ට cost of capital කියයි ඔක්කොම තියෙනවා. හැබැයි දැන් downward risk එකක් තියෙන්නේ. ඊයේ හර්ෂදි සිල්වා මැතිතුමා ඔබතුමාට ඒක කියලා දුන්නා. ඉතින් අපි කිව්වේ ඒක බලන්න කියලා. මේ මෙතන මේ ඇමතිතුමාට පුද්ගලිකව ගහන්නෝ අපි කිසිම චෝදනාවක් කරුවේ
නැහැ.
මට කනගාටුයි ඔබතුමා ඒක වෙන පැත්තකට ගත්තේ. ඒ නිසා මම තාමත් කියන්නේ මම කතා කරන්නේ රටට ගන්න පුළුවන් වාසිය ගැන. ඊයේ කැබිනට් එකේ ගත්ත තීන්දුව වැරදි. ඒක කැබිනට් එක අනුමත කරන්නේ නැතුව තව සතියක් හිටියානම් මීට වඩා අපිට බාගෙන් කරන්න පුළුවන් අවස්ථාවක් තිබිලා ඇති කියලා තමයි අපේ මතය තාම.
හොඳයි මන්ත්‍රීතුමා. ගරු ඇමතිතුමා.
එතුමා එතුමාගේ කතාවේදී අසත්‍ය ප්‍රකාශ දෙකක් කරා. ඒක ගැන එතුමාට පිළිතුරු මම දුන්නේ. එකක් එතුමා කිව්වා මේක unsolicited proposal එකක් කියලා. unsolicited proposal එකක් උනේ කොහොමද කියන එක මම එතුමාගෙන් ඇහුවේ. පළවෙනි දේ. දෙවෙනි එක එතුමා කිව්වේ මේකේ සිදුවෙන අලාභය කියන එක. එතකොට අපි දැන් රුපියල් 39කට ගන්න සාමාන්‍ය විදුලිය ඒ ගන්න මෙගවොට් 500ක් අපි ගන්න දැන් දැවිතෙල් වලින් නම් රුපියල් 55ට 60 නම් ඒ මෙගවොට් 500 රුපියල් 24ට ගන්න එක අලාභයක් වෙන්නේ කොහොමද? එතන මේ ව්‍යාපෘතිය කැබිනට් මණ්ඩලයට එන්නේ මේ කඩිනමින් ආපු ව්‍යාපෘතියක් හැටියට නෙවෙයි ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි. මම එන්න පෙර 2021 අවුරුද්දේ ආපු යෝජනාවක් හැටියට ඇවිල්ලා මේක අපේ අමාත්‍යංශ මට්ටමින් නිලධාරි මට්ටමින් විදුලි බල මණ්ඩලයෙන් මේ සියලුම ඇගීම් කටයුතු කරලා පසුගිය සතියේත් ආවේ ඇත්තටම මාස 4-5ක් ප්‍රමාද වෙලා. ඒතරේ මාස 4-5ක් ප්‍රමාද වෙලා තමයි දැන් මේ ව්‍යාපෘති ඇවිල්ලා තියෙන්නේ. ඒ ප්‍රමාද වීමේ පාඩුව මොකක්ද? අපේ රටේ අවුරුදු දෙකෙන් දෙකට තුනෙන් තුනට හදනවා long term generation plan. ඒ plan එකේ තියෙනවා අපි විදුලිය ගන්නවා මෙගවට් 4500ක් 5000ක් ගන්නවා කියලා. අපි 2030 සැලසුමේ තියෙනවා පුනර්ජිනිය බලෙන් අපි මෙගවට් 4500ක් තව ගන්නවා කියලා. 4500න් කීයද ගේන්න පුළුවන්? මේ ආයෝජකව එන්නේ විශාල අවදානමක් අරගෙන. ඒතරේ ආයෝජනොත් එක නිගෝෂියේට් කරලා ඔවුන් එක සාකච්ඡා කරලා ඔවුන් සත 12ට 11ට තිබිච්ච ගණන් 8.80 8.20 ගණන් වලට ගෙනල්ලා ටෙන්ඩර් වල ඇවිල්ලා තිනෙත් සත 8යි නං ඊට පස්සේ වල තියෙන 8.76යි නං මම හිතනවා විශ්වාස කරනවා ඒ ෆෝමියුල එකක් තියෙනවා ඒ ෆෝමියුලට අදාළ කරගෙන තමයි නිගෝෂියේට් කරලා තියෙන්නේ ඒ අනුව තමයි ඒක ඉදිරිපත් කරලා තියෙන්නේ එතුමාට යම් ඍදීමක් සිද්ධ වුණා නම් මම කිව්වේ එතුමා මේ ව්‍යාපාර කරනවා කියලා නෙවෙයි මම කිව්වේ මම දන්නේ මේ ඩීසල් සහ දවිතෙල් බලාගාරවල ඉන්න පිරිස් වලට අවශ්‍යතාවයක් තියෙනවා මේ පුනර්ජනනීය බලශක්තිය නවත්ත ගන්න ඒ නිසා ඒකට විශාල මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා ඒ පිටුමත මම කනගාටු වෙනවා ඔබතුමාට නමුත් ඔබතුමත් unsolicited proposal එකක් මේක ආවේ රටට සිදුවෙන පාඩුව කියන පාඩුව දැන් සිදුවෙන්නේ ආවේ නැත්නම් තමයි පාඩුව සිද්ධ
වෙන්නේ
මන්ත්‍රීතුමා
ප්‍රපතල චෝදනා ඔබතුමා එහෙම කිව්වා කියලා මේ ඩීසල් ජෙනරේටර්ස්ලා ගෙන් ප්‍රෙෂර් එකක් එනවා සමහර විට එහෙන් ආවද කියලා වක්‍රව කිව්වත් මම මට මගේ අයිතිය තමයි මං මේ රට වෙනුවෙන් මට මේක අදාළ නැහැ අදානි සමාගම මෙහෙ එන්න ඕනේ හරි හැබැයි ඒ සතගාන ඇමරිකන් සතගානක් බේරගත්තම අපේ රටට ඒක වැදගත් කියලා මම කල්පනා කරා මම මේක ගත්තේ ඒ නිසා අපේ පක්ෂයේ මතයක් තිබුණේ මේක තව අඩු කර යුතුයි කියලා අනිත් එක තමයි unsolicited කිව්වේ ඔව් මේක unsolicited ඔයා හිතියේ නැහැ ඒක unsolicited හැටියට පටන් ගත්ත government to government ඒ වෙලාවේදී එවකට කවුරු හරි හිටපු එක්කෙනා ඒක දාන්න තිබ්බා ජාත්‍යන්තර ටෙන්ඩර් එකක් එහෙම කරන්න නැතුව ඒක රජෙන් රජයට සාකච්ඡා කරා. හරි ඒක නෙමෙයි ගැටලුව. මම ඒක නෙමෙයි යද්දේ. මම කිව්වේ මේ මිල මේ කාලේ කියන්නේ තව මාසයක් ඉන්න කිව්වා මාසයකට කලින්. දැන් තව සතියයි තියෙන්නේ. ඒ සතිය ඉන්න බැරුව ඊයේ කැබිනට් එකට දාපු එකේ තේරුම මට හිතා ගන්න බෑ ඇයි කියලා. දෙවැනි එක තමයි 47යි 24යි අතර තියෙන පරතරය මට හොඳටම තේරෙනවා. 47යි 21යි අතර තියෙන පරතරය බලන්නකෝ එහෙනම්. තව පොඩක් අඩු කරන්න ඉඩ තියෙද්දි සත ගාන අඩු කරද්ද තියෙද්දි ඇයි මේ කලබලේ? ඇයි සතියේ? ඒක තමයි අපේ පොයින්ට් එක. ඒකට ඔබතුමාට උත්තරයක් දෙන්න තිබන්නේ. එක්කෝ මේ ඔයාලට මොකක් හරි ප්‍රෙෂර් එකක් තියෙනවා මේක මේ ලබන සතියට වඩා ඉස්සර මේක අත්සන් කරන්න කියලා එහෙම කියන්නක උත්තරේ. ඒකයි මම බලාපොරොත්තු වෙන්නේ.
හොඳයි.
මේකේ අපිට නම් කිසිම ප්‍රෙෂර් එකක් පීඩනයක් නැහැ. ඔබතුමාගෙන් අහන්න වෙන්නේ ඔබතුමත් මොකක් හරි ප්‍රෙෂර් එකකටද මේ හම්බන්තොට පිරිපහදුවක් ගෙනල්ලා මුල් ගල තිබ්බේ කියලා. මට නම් අහන්න තියෙන්නේ.